අයිබුවන් දුවේ පුතේ, ඔයාලට දරුවනේ පසුගිය සතියේ 10 වන පාඩමේ ක්‍රීඩානතුරු ගැන සාකච්ඡා කිරීම සිදු කළා. අද තියෙන්නේ අපිට ඉදිරිදා මුහුණ පෑමට සිදුවන වෙනත් අනතුරු ගැන සාකච්ඡා කරන්න. ඇත්තටම දුවේ පුතේ, එදිනදා ජීවිතයේදී මුහුණ දීමට සිදුවන අනතුරු වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් අපි අනතුරු වලින් කිහිපයක් විග්‍රහ කරන්න තමයි සූදානම් වන්නේ. ඉතින් ඔයාලා වැඩිපුරම රැඳී සිටින්නේ නිවසේ සහ ගෙවත්තේ. ඉතින් අපිට පළමුවෙන්ම ගෙනහැර දක්වන්න පුළුවන් ගේදොර අනතුරු. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ගෙවත්තේ සිදුවන අනතුරු, මහා මාර්ග අනතුරු, ස්වාභාවික අනතුරු, කුසි රසායනික අනතුරු හා ආහාර විසවීම, සතුන්ගෙන් සිදුවන අනතුරු, යුදමය තත්ත්වයින්ද සිදුවන අනතුරු, කලකෝලාහල නිසා සිදුවන අනතුරු, වෘත්තීමය අනතුරු. ඉතින් ඇත්තටම මෙන්න මේ අපි අපට මුහුණ පෑමට සිදුවන අනතුරු කිහිපයක් තමයි ඒ හඳුන්වා දුන්නේ. අපි ඉතින් මින් අනතුරු වර්ග කිහිපයක් ගැන සාකච්ඡා කරමු. අපි දන්නවා ඔයාලා අපි හැමෝම වැඩිපුරම රැඳී සිටින්නේ නිවසේ සහ ගෙවත්තේ. ඉතින් මෙන්න මේ නිවසේ සහ ගෙවත්තේ රැඳී සිටින අපි සාකච්ඡා කරමු බලන්න මෙන්න මේ ගේදොර හා ගෙවත්තේදී සිදුවන අනතුරු පිළිබඳ. මේවාට ඍජුවම බලපාන සාධකය වනුයේ විශේෂයෙන්ම නොදනුවත්කම, නොසලකිල්ල, අතපසුවීම යන සාධක තමයි විශේෂයෙන්ම ඍජුවම මේවට බලපානු ලබන්නේ. ඒ නිසා දැනුවත්ව අවධානයෙන් කටයුතු කිරීම නිසා මෙම අනතුරු වළක්වා ගන්න පුළුවන්. මෙන්න මෙහිදී ඔබට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. ඒකේ අපි කරුණු කාරණා මෙහෙම සාරාංශගත කරහොත්, තියුණු ආයුධ භාවිතයේදී අපි සෑම විටම ප්‍රවේසම් වෙන්න ඕන. ඒ වගේම තමයි කුඩා ළමුන්ට ඒ තියුණු ආයුධ ඇල්ලීමට නොදෙන්න ඕන. කෘමිනාශක ඖෂධ සුරක්ෂිතව ගබඩා කරලා තබන්න ඕන. අනාරක්ෂිත ලිම් ඇත්නම් ඒවා ආශ්‍රිතව ආරක්ෂිත වැටක් හරි එහෙම නැත්නම් බැම්මක් හරි බැඳලා තබන්න ඕන. ලින් අවට පිරිසිදුව තබා ගන්න ඕන. කුඩා දරුවන් හුදකලා වීමට ඉඩ නොදෙන්න ඕන. විදුලි උපකරණ හා ගෑස් ලිප් භාවිතයේදී නිවැරදි ක්‍රම අනුගමනය කරන්න ඕන. මෙනි මේ ආදී වශයෙන් කරුණු කිහිපයක් අපට දක්වන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් දුවේ පුතේ පරිස්සම් වුවොත් ගේ දොර අනතුරු අපිට වළක්වා ගන්න පුළුවන්. ඉතින් අපි මීළඟට කතා කරන්න ඕන වර්තමාන රටේ බහුලම සිදුවන අනතුරක් තමයි මෙනි මේ මහා මාර්ග අනතුරු. අපි මහා මාර්ග අනතුරු ගැන සලකා බැලුවොත් අද රටේ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වෙන්න ඍජුවම් බලපාන සාධකයක් වෙලා තිබෙනවා මෙන්න මේ මහා මාර්ග අනතුරු. ඒ විතරක් නෙමෙයි දරුවනේ, මේ දේපොළ හානි පවා සිදුවෙන්න ලොකුම ඍජුවම බලපාන සාධකයක් වෙලා තියෙනවා මෙන්න මේ කියන්නා වූ මහා මාර්ග අනතුරු. මේ මහා මාර්ග අනතුරු වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකකින් අපි එකක් ගන්න පුළුවන් නොසලකිල්ල. අනිත් එක ගන්න පුළුවන් නොදනුවත්කම හා නිසි නඩත්තුවක් නොමැති වී. මොකද්ද මේ නොසලකිල්ල කියලා කියන්නේ? නොසලකිල්ල කියන්නේ මේ මහා මාර්ගයේ ගමන් කරන රියදුරන් හා පදකීන්ගේ වරද නිසා සිදුවන අනතුරු. නොදනුවත්කම හා නඩත්තුවක් නොමැති වීම යනු රතේ දෝස හා මහා මාර්ගයේ ඇති දුර්වලතා හින්දවන අනතුරු. ඉතින් අපි බලමු මේකේ රියදුරන්නා පදිකයින්ගෙන් වෙන වැරදි. එතෙන්දී අපි මුලින්ම කතා කරනවා රියදුරන් කරන වැරදි කිහිපයක්. පළවෙනිම කරුණක් ලෙස ගන්න පුළුවන් අපට ඍජුවම මෙන්න මේ රියදුරන් මහා මාර්ගයේ ගමන් කරනකොට දුවේ පුතේ මාර්ග නීති රීති නොපිළිපැදීම, අධික වේගයෙන් රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, හිස්වැසුම්මා ආරක්ෂක පටි නොපැළදවීම, වෙහෙස ඇති විට රිය පැදවීම, මෙන්න මෙහෙම අපට කරුණු කිහිපයක් දක්වන්න පුළුවන්. පදිකය වශයෙන් කරන වැරදි මොනවයි? මාර්ග සංඥා පිළිපදින්නේ නැහැ. කණ්ඩායම් වශයෙන් පාරේ ගමන් කරනෝ. ඇතැම් වෙලාවට පත්තර බල බල යනෝ, පොත් බල බල යනෝ, ජංගම දුරකථන වලින් කතා කර කර යනෝ. අන මේ නිසාවෙන් අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. අපි දන්නවා, අපි කියනවා අපිට කුඩා කාලේ ඉඳලා පාසල් දරුවන්ට කියලා දෙනවා හැම තිස්සෙම මහමාර්ගයේ ගමන් කරනකොට දරුවනේ දකුණු පසින් ගමන් කරන්න කියලා. හැබැයි ඇතැම් අය පදිකයෝ මහමාර්ගයේ වම් පසින් ගමන් කිරීමෙන්දත් අනතුරු සිදුන අවස්ථා තියෙනවා. තව එක් සාධකයක් තමයි අඳුරේ ගමන් කිරීම. මේ නිසාවෙන් පෙනීම නැතිවීම හේතුවෙන් අනතුරු වෙන්න පුළුවන්. මොනවයි අපි දැන් කතා කරමු බලන්න. රතේ දෝෂ. රතේ දෝෂ කියලා කියන්නේ පුතේ මෙන්න මේ වාහනවල තිරිංග ක්‍රියාවිරහිත වෙනවා. එහෙම නැත්නම් විදුලි පහන් නොමැති වෙලා තියෙනවා. එහෙම නැත්නම් ගෙවි ගිය ටයර් භාවිතය තුලින් අනතුරු වෙන්න පුළුවන්. ඔයාල දන්නවා විද්‍යාවේදී ටයර් ගෙවි ගියොත් තාර පාරේ ගමන් කරනකොට ඝර්ෂණය කියන පාඩම ඔයාලට විද්‍යාවදී උගන්වලා ඇති. අන්නේ ද සුමුදු තලයක් තුල යනකොට ලිස්සා යාමින්ද අනතුරු වලට භාජනය වෙන්න පුළුවන්. අන්නේ වගේම තමයි මාර්ගයේ දුර්වලතා, විශේෂයෙන්ම මාර්ග අබලන් වීම, මාර්ගයේ විදුලි සංඥා ක්‍රමවත් නොවීම, මාර්ගය දෙපස ආලෝකය නොමැති වීම හේතුවෙන්ද අපට අනතුරු වලට ලක් වෙන්න සිදු වෙනවා. ඉතින් ইহත කරුණු කාරණා සලකා බැලුවම මාර්ග අනතුරු වළක්වා ගැනීමට නම් රියදුරන් සහ පදිකයන් වන මේ දෙපාර්ශ්වයම කල්පනාවෙන් වැඩ කළහොත් මෙන්න මේ රියානතුරු අවම කරගන්න පුළුවන්. ඉතින් අපි එහිලා කරුණු කීපයක් විග්‍රහ කළහොත් රියදුරන් හා පදිකෙයින් මාර්ග නීති රීති පිළිපදින්න ඕන. ඒ වගේම තමයි රියදුරන් හා පදිකෙයින් මද්ද්‍රව්‍ය භාවිතා කර මාර්ගයේ ගමන් නොකළ යුතුය. ආරක්ෂක හිස්වැසුම් පැළඳිය යුතුයි. නිදිමත විට රියපැදවීම නොකළ යුතුයි. ඇයි අපි එහෙම කියන්නේ? බොහෝ වෙලාවට ඇතැම් රියදුරන් අධික තෙහෙට්ටුව, මහන්සිය, නිදිමත තියාගෙනත් වාහනය පදවන එක නවත්තන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ රියදුරා දන්නෙත් නැහැ ඔහුට නිින්ද ගිහිල්ලා වාහනය අනතුරකට පාත්‍ර වෙන්න පුළුවන්. අන්න ඒකත් අපට මාර්ග අනතුරු වලට බලපානු. අබලම් මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න ඕන. පාපූර්වේ යාමෙන් වැළකී සිටින්න ඕන. විශේෂයෙන්ම යෝන් වියේ ඉන දරුවෝ ආසයි බස් රථේ පාපූර්වේ ගමන් කරන්න. හැබැයි ඒ අවදානම් තත්ත්වය. අන්න එහෙනම් අපි මේවෙන් බේරෙන්න නම් පාපූර්වල ගමන් කිරීමෙන් වළකින්න ඕන. ඉතින් ඔන්නෝ ගැන තමයි අපිට මාර්ග අනතුරු ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි ඊට පස්සේ බලමු තවත් අනතුරු වර්ගයක් තමයි සතුන් මගින් සිදුවන අනතුරු. පුතේ සතුන්ගෙන් සිදුවන අනතුරුවල ප්‍රධාන තැනක් ගන්නේ සර්පයෙන් දෂ්ට කිරීම. සර්පියෝ දෂ්ට කරන විතරක් නොවේ මිට අමතරව බල්ලන් බලලුන් වැනි සුරතල් සතුන්ගෙන් පවා හානි වෙන්න පුළුවන්. සුරතල් සතුන් සපා කෑම සීරීම නිසා අප සමාජයේ දක්නට ලැබෙනවා විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙලා ජීවිතක්ෂයට පවා පත්වන අවස්ථා. මිට අමතර ඔයාලා අහලා ඇති රිලවුන්, මීමැස්සන් ආදී සතුන්ගෙන්ද කරදර සිද්ධ වෙනවා. ඉතින් මේ ආදී සතුන්ගෙන් කරදර සිදු වෙන්නේ බහුලවම කුඩා ළමුන්ට සහ ගොවිතැන් කරන අයට. ඉතින් මේ දෙපාර්ශ්වය විශේෂයෙන් මේ ගැන සැලකිල්ලට පත් වෙන්න ඕන. සතුන් මගින් සිදුන අනතුරු වළක්වා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් අපි දැන් විග්‍රහ කරමු. ඉතින් අපි සතුන්ගෙන් ආරක්ෂාකාරී වෙන්න නම් ආරක්ෂිත පාවහන් පළඳින්න ඕන. අපි හිතමු ගොවිතැන් කරන ගොවි මහත්මා තමන් රාත්‍රී කාලයේ හෝ වේවා, එහෙම නැත්නම් කැලෑ එලිපෙහෙලි කරනකොට හෝ වේවා, තමන් ඒ අවශ්‍ය කාර්යයේ නියැලෙනකොට පාවහන් පැළඳලා, අපි බූට්ස් කියලා කියන්නේ ඒ සපත්තු පැළඳලා වැඩ කරනවා නම් සර්පයෙන් හානිය අවම වෙනවා. සැරයටියක් භාවිතා කරන්න ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම දරුවනේ රාත්‍රී කාලයේ විදුලි පන්දමක් භාවිතා කරන්න ඕන. ඒ වගේම තමයි අපේ ආත්තා මුත්තා ඒ දවස්වල ඔයාලට කියලා තියෙනවා පුතේ පොළවේ ඇවිදිනකොට හයියෙන් පය තියලා ඇවිදින්න. ඇයි එහෙම හයියෙන් පය තියන්න කියලා අපේ ආච්චි සීයා කිව්වේ? අපි පය හයියෙන් පොළවේ තියනකොට, ශබ්ද නගා තිබෙනකොට ඒ ශබ්දෙට සර්පයෝ එහෙම ඉන්නවනම් එයාලා අනෙක් පස හැරිලා අපට නිදහසේ යන්න අවස්ථාව ලබා දෙනවා. අන්න ඒ හින්දා තමයි පය පොළවේ තදින් තබා ගමන් කරන කියලා කියන්නේ. සර්පයෙන් ගැවසෙන ස්ථානවල ආරක්ෂාකාරීව ගමන් කරන්න ඕන. මොකද්ද මේකට උදාහරණ? අපේ කුඩා දරුවෝ ඉන්න සමහර වෙලාවට තුඹසක් දැක්කම ඒ තුඹස ඇතුළට අත දාන. එහෙම නැත්නම් ඒ තුඹස උඩින් යනවා. එහෙම නැත්නම් ඒ තුඹස ළඟින් යනවා. ඉතින් දුවේ පුතේ මේ තුඹස ඇතුලේ සර්පයෙක් හිටියොත් එයාට සමහර වෙලාවට දෂ්ට කරන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕන එතන සර්පයෙක් ඉන්නවයි කියලා හිතාගෙන ඒවා ආශ්‍රිතව ගමන් කිරීම, අත දැමීම ඒවායින් වැළකී සිටින්නේ. අනෙක් කාරණය තමයි අපි හැමතිස්සෙම අපේ නිවසවට අපේ ගෙවත්ත පිරිසිදුව තබා ගන්න ඕන. අපේ ගේවටේට කැලෑව තිබුණොත් ඒ තුළට සර්පයෝ ඇවිල්ලා අපේ නිවසට සත්තු වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා අපි නිවසවට පිරිසිදුව තබා ගන්න ඕන. ඒ වගේම තමයි අපිට කොච්චර නිදිමත වුණත් දුවේ පුතේ අපි නිින්දට යන්න කලින් අපේ ඇඳේ ඇඳ ඇතිරිලි කොට මෙට්ටය පරීක්ෂා කරලා තමයි අපි නින්දට යන්න ඕන. අන්න මේ ගැන අපි සැලකිලිමත් වුණොත් අපිට පුළුවන් දරුවනේ මෙන්න මේ සතුන්ගෙන් වෙන හානි අවම කර ගැනීමට. අපි දැන් තවත් කරුණක් ගැන සාකච්ඡා කරමු, අනතුරක්. ඒ අනතුර තමයි කෘෂි රසායන අනතුරු. කෘෂිකාර්මික කටයුතු වල නිරතවන්නන්ට කෘෂි රසායන හින්දා බහුලව අනතුරු සිදු වෙනවා. වැරදි ලෙස කෘෂි රසායන භාවිතය නිසා විස ශරීරගත වීමෙන් මෙම අනතුරු සිදුවේනි. මීට අමතරව වාතය, ජලය, එළවලු, පළතුරු වලට රසායන ද්‍රව්‍ය එක්වීමෙන් නොදනුවත්කම හින්දා අපේ ශරීරයට විස ශරීරගත වෙනවා. කෘෂි රසායන ද්‍රව්‍ය වැරදි ලෙස භාවිත කරන අයුරු අපිට මෙන්න මෙහෙම විග්‍රහ කරන්න පුළුවන්. දරුවනේ, ආරක්ෂිත විධිවිධාන අනුගමනය නොකිරීම. ඒ කියන්නේ අපි සමහරලාවට කුඹුරට තෙල් ගහනවනම්, ගොවිපලට තෙල් ගහනවනම්, අත්වැසුම් මුඛවාඩම් ඇතැම් පුද්ගලයෝ දාන්නේ නැහැ, පළඳින්නේ නැහැ. එහෙම වුණාම තමන්ගේ මුඛය තුලින් නැත්තම් තමන්ගේ අතේ ගෑවිච්ච කෘෂි රසායන ද්‍රව්‍ය ශරීරගත වෙන්න පුළුවන්. ඒ වගේම තව කරුණක් තමයි නියමිත මාත්‍රාවට අනුව භාවිතානු කිරීම. අස්වැනු නෙලීමට ආසන්නව රසායනික ද්‍රව්‍ය යෙදීම. සුලන් හමන දිසාවට ප්‍රතිවිරුද්ධ දිසාවට රසායන ද්‍රව්‍ය සීම. කුසි රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව භාවිතා කිරීමට නම් අපි කළ යුතු දේ ගැනත් දැන් සාකච්ඡා කරමු. පළවෙනිම කාරණේ තමයි දුවේ පුතේ අත්වැසුම්, මුඛවාඩම්, හිස්වැසුම්, පා ආවරණාදී ආරක්ෂිත ඇඳුම් අපි භාවිතා කරන්න ඕන. නියමිත මාත්‍රාවට අනුව නියමිත කාල සීමාව තුළ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම සිදු කරන්න ඕන. රසායනික ද්‍රව්‍ය ඉසින අතරතුර ආහාර නොගැනීම සිදු කළ යුතුය. මේක ඇතැම් අවස්ථාවලදී මේ සිදුවීම අපි දැකලා තියෙනවා. අපේ කුඹුරේ වැඩ කරන ගොවි මහත්තුරු සමහර වෙලාවට කෘෂි රසායන ද්‍රව්‍ය කුඹුරට යොදන අවස්ථාවේදී බුලත් විට කනෝ අත් දෙක සෝදන් නැතුව, පිරිසුදු කරගන්නේ නැතුව තේබනවා, විවිධ දේවල් පරිභෝජනය කරනවා. ඉතින් මේ හේතුවේ නිසාවෙන් එයාගේ ශරීරයට මෙන්න මේ විස ශරීරගත වෙන්න පුළුවන්. අනුමත රසායනික ද්‍රව්‍ය හැම තිස්සෙම අපි භාවිතා කරන්න ඕන. ඒ වගේම තමයි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පසු හොඳින් පිරිසිදු වෙන්න ඕන. රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට භාවිතා කළ උපකරණ හොඳින් පිරිසිදුව සිදු කරන්න ඕන. මෙන්න මේ ආදී කරුණු ගැන සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් අපිට පුළුවන් දරුවනේ මෙන්න මේ කෘෂි රසායන ද්‍රව්‍ය වලින් ආරක්ෂාකාරී වෙන්න. අපි ඔන්න දැන් කරුණු කාරණා කීපයක් කතා කරා වෙන අනතුරු. අපි දැන් කතා කරමු වෘත්තීමය අනතුරු. මොකද්ද මේ වෘත්තීමය අනතුරු කියලා කියන්නේ? එදිනෙදා රැකියාවල නිරත වන අතරතුර විවිධ අනතුරු වලට මුහුණ පෑමට සිදු වෙනවා. විශේෂයෙන්ම දරුවනේ කෘෂිකාර්මික කටයුතු වල හා පතල් කැණීම් වල යෙදෙන්නන්, කර්මාන්තර ශාලාවල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්නන් මෙවැනි අනතුරු වලට මුහුණ පානවා. ප්‍රධාන වශයෙන් දැකිය හැකි අනතුරු අවස්ථා කිහිපයක් තියෙනවා. ඒකේ අපි මුල් කරුණක් ලෙස ගත්තොත් විස ශරීරගත වීම. කුසි කර්මාන්තේ හා පතල් කර්මාන්තේ යෙදෙන අය වැඩිපුර මේට ගොදුරු වෙනවා. මෙහිදී සමතුලින් මුඛ මාර්ගයෙන්, ශ්වසන මාර්ගයෙන් විස ශරීරගත වෙන්න පුළුවන්. මෙසේ වීමට ප්‍රබලතම සාධක වෙනුවේ නොසලකීමත්කම හා නොදනුවත්කමයි. යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සිදුවන අනතුරු. මෙහිදී නොදනුවත්කම හා නොසලකිල්ල යන්ත්‍ර සූත්‍රල ඇති කාර්මික දෝෂ නිසාද අනතුරු සිදුවෙනවා. මේ සුළු තුවාලමෙන්ම සමහර වෙලාවට ඇතැම් පුද්ගලයින්ට ජීවිත පවා හානි වෙන්න පුළුවන්. තව එක කරුණක් තමයි විදුලි සැරවැදීම. විදුලිය ආශ්‍රිත රැකියාවල නිරත වෙන අය පමණක් නෙමෙයි, සමාජයේ ජීවත් වෙන අන් අයද විදුලි සැරවලට ගොදුරු වෙන්න පුළුවන්. වෘත්තීය අනතුරු අවම කර ගැනීමට කළ යුතු දේවල් මොනවායි අපි බලමු. මෙන්න මේ වෘත්තීයමය අනතුරු අවම කර ගැනීමට කළ යුතු දේවල් මොනවාද කියලා. රසායනික ද්‍රව්‍ය භාවිතයේදී දුවේ පුතේ අනුගමනය කරන උපදේශ පිළිපදින්න ඕන. ආරක්ෂිත විධිවිධාන අනුව සේවකයන්ට පහසුකම් සපයන්න ඕන. යන්ත්‍රෝපකරණ පරිහරණයේදී සැලකිලිමත් වෙන්න ඕන. සුදුසු පුහුණුවක් තිබෙන්න ඕන. උපකරණ නඩත්තු කිරීම සිදු කළ යුතුයි. බීමත්ව වෘත්තියේදී මෙන් වැළකී සිටිය යුතුයි. ඔන්න අපි සමස්තයක් මෙන්න මේ අනතුරු අපි කතා කරේ කරුණු කාරණා කිහිපයක් ගැන. ඉතින් දුවේ පුතේ ඔයාලා දන්නවා එදිනෙදා ජීවිතයේදී මෙන්න මේ නිවසේදී ගෙවත්තේදී වෙන්න ඕන අනතුරු, ඒ වගේම මහා මාර්ගයේ දිවන අනතුරු, සතුන් ගෙන්වන අනතුරු, වෘත්තීමය වශයෙන් සිදුන අනතුරු, මෙආදී අනතුරු සියල්ලෙන්ගෙම අපි ආරක්ෂාකාරී වෙන්න නම් අපි හැමතිස්සෙම සැලකිලිමත්ව පරිස්සමින් ඒ නීත්‍යානුකූලව වැඩ කටයුතු නියැලෙන නම් අපට මේ අනතුරු වලින් බේරිලා ආරක්ෂාකාරීව ඉන්න පුළුවන්. ඉතින් ඔයාලට ගිය සතියේ තුවේ පුතේ ඉගැන්නුවා ක්‍රීඩා අනතුරු. අද දවසේදී අපට කතා කිරීමට තිබුණේ වෙනත් අනතුරු පිළිබඳව. අපි බලමු අපි අද දවසේ කතා කරපු ඒ සාකච්ඡා කරපු පාඩමට පාඩම් කොටසට අදාළව පුංචි ඇගීමක් කරන්න. ඉතින් ඇගීමේ අපි සමස්ත පාඩමෙන් විභාගයට ඔයාලට එන්න පුළුවන් කියලා හිතෙන ප්‍රශ්න කිහිපයක් තමයි මේ පුංචි වේලාව තුල සාකච්ඡා කිරීමට තීරණය කළේ. ඉතින් අපි ගමු පළවෙනි ප්‍රශ්නය ලෙස එදිනෙදා මුහුණ පෑමට සිදුවන අනතුරු වර්ග පහක් හඳුන්වන්න. එතකොට මේක පහක් කියලා ඍජුවම මන් දුන්නේ ඕනතරම් තියෙනවා. ඔයාට දරුවනේ අනතුරු වර්ග ලියන්න පුළුවන් ගොඩක්. හැබැයි පහක් කියලා කිව්වම විභාගයට උත්තර ලියනකොට ඔයා ඉක්මනට ලියන්න ඕන තමන්ගේ මතකයට එන ලෙහෙසියෙන්ම ලියන්න පුළුවන් උත්තර පහ. අපි පළවෙනිම උත්තරේ ලියනවා ගේ දොර අනතුරු. දෙකට ලියන්න පුළුවන් මහා මාර්ග අනතුරු. තුන ස්වාභාවික අනතුරු. හතර කෘෂි රසායනික අනතුරු හා විස ශරීරගත වී. පහ සතුන් ගෙන්වන අනතුරු. අපේ ප්‍රශ්නයේ අපි ඇහුවේ උත්තර පහයි. ඒ උත්තර පහ ඔබ පාඩම තුලින් ඉගෙනගත් කරුණු තුලින් කැමති උත්තර පහක් ලියන්න පුළුවන්. මා මේ අවස්ථාවේ උත්තර පහට උදාහරණ පහක් විතරයි කිව්වේ. ඔයාලට කැමති උත්තර පහක් ලියන්න පුළුවන්. අපි දෙවෙනි ප්‍රශ්නයක් මෙහෙම ගත්තොත් මාර්ග අනතුරු සිදුවිය හැකි ප්‍රධාන ආකාර දෙකක් විග්‍රහ කරන්න. එතකොට අපිට දෙකක් විග්‍රහ කරන්න කිව්වම අපිට කියනවා දෙකක් ලියන්න කියලා. අපි ගන්න පළවෙනි එක නොසලකිල්ල. දෙක නොදනුවත්කම හා නඩත්තුවක් නොමැතිවීම. තුන්වෙනි ප්‍රශ්නය විදියට අපි රියදුරංගෙන් සිදුවන වැරදි පහක් හඳුන්වන්න. එක මාර්ග නීති රීති නොපැළදීම. දෙක අධික වේගයෙන් රිය පැදවීම. තුන බීමත්ව රිය පැදවීම. හතර වෙහෙසට පත්ව සිටින විට රිය පැදවීම. පහ හිස්වැසුන් නොපැළඳ රිය පැදවීම. ඉතින් හතරවෙනි ප්‍රශ්නය අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. සතුන් මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට කළ යුතු දේවල් පහක් හඳුන්වන්න. අපට පහක් හඳුන්වන්න කියලා කියන හින්දා ඔයාට කැමති උත්තර පහක් ලියන්න පුළුවන්. අපි මේ අවස්ථාවේ පළවෙනි උත්තරයේ ලෙස ආරක්ෂක පාවහන් පැළඳවීම. දෙක රාත්‍රී කාලයේ විදුලි පන්දමක් භාවිතා කිරීම. තුන පය පොළවේ තබන විට තදින් පොළවේ පය තැබීම. හතර නිවස අවට පිරිසිදුව තබා ගැනීම පහ පාවිච්චියට පෙර මෙට්ට කොට්ට ඇඳ ඇතිරිලි හැමතිස්සෙම සෝදිසි කර පාවිච්චි කිරීම. පස්වෙනි ප්‍රශ්නය වෘත්තීමය අනතුරු අවම කර ගැනීමට කළ යුතු දේවල් විග්‍රහ කරන්න. රසායනික ද්‍රව්‍ය භාවිතයේදී අනුගමනය කළ යුතු උපදෙස් පිළිපැදීම. දෙක ප්‍රමිතිකරණයට ලක් යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම. තුන සුදුසු පුහුණුවක් ලබා තිබීම. හතර උපකරණ නඩත්තු කිරීම. පහ බීමතින් වෘත්තියේ යෙදීමෙන් වැළකීම. දරුවනේ අපේ හයවන ප්‍රශ්නය බලමු. කෘෂි රසායන ද්‍රව්‍ය වැරදි ලෙස භාවිතාවන අයුරු කරුණු තුනකින් දක්වන්න. ඉතර පිළිතුරු ලෙස ගන්න පුළුවන් උත්තරේ එක ආරක්ෂිත විධිවිධාන අනුගමනය නොකිරීම. නියමිත මාත්‍රාවට අනුව භාවිතා නොකිරීම. තුන සුලන් හමන දිසාවට ප්‍රතිවිරුද්ධ දිසාවට රසායන ද්‍රව්‍ය ඉසීම. ඒ අපි හයවෙනි ප්‍රශ්නය. හත්වෙනි ප්‍රශ්නය මෙහෙම බලමු. කුසී රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව භාවිතා කිරීමට කළ යුතු දේවල් පහක් දක්වන්න. පළවෙනි උත්තරය ගන්න පුළුවන්. අත්වැසුම්, මුඛවාඩම්, හිස්වැසුම්, පාවරණාදී ආරක්ෂිත ඇඳුම් භාවිතා කිරීම. දෙක නියමිත මාත්‍රාවට අනුව නියමිත කාල සීමාව තුළ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම. තුන රසායනික ද්‍රව්‍ය ඉසින අතර ආහාර නොගැනීම. හතර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පසුව හොඳින් පිරිසිදු වීම. පහ කෘෂි රසායනික ද්‍රව්‍ය සහිත බඳුන් අගුළු දමන ලද පෙට්ටියක බහා තැබීම. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි අද දවසේදී අපි පාඩමේ සමස්ත ඇගීමක් කරනු ලැබුවේ. ඉතින් දරුවනේ ඔයාලා පිළිතුරු ලියනකොට හැමතිස්සෙම සරල උත්තර, තමට මතක තියෙන උත්තර ලියන්න පුරුදු වෙන්න. ඒතර අපිට ඉක්මනින් පිළිතුරු සපයන්න පුළුවන්. එසේනම් අද දවසේ අපි පාඩම මෙතකින් සමාප්ත කරනවා. දරුවෝ සිළු දෙනාටම